විජේසිරි බස්නායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. සේනානායකකාර මන්ත්‍රීතුමාට මුලසුර බාර කරනවා.
ගරු මූලාසනයේ සභාපතිතුමනි, අද දවසේ අපි මේ සාකච්ඡාවට භාජනය කරන්නේ විශේෂයෙන්ම අපනයන පිහීම් ඒ ශ්‍රී ලංකාවට ගෙනීම පිළිබඳව ඒ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ විධිවිධාන පිළිබඳව විශේෂයෙන්ම ඒ අපනයන කරුවන් මේ රටට ආදායම් ගෙනේනවා. ඒ ආදායම් ගෙනීමේදී විශේෂයෙන්ම මීට ඉහත තිබ්බ ඒ දින සීමාව අඩු කරලා මේ මොහොත වන විට මේ රටේ ලෝකයේ ඒ පවතින තත්ත්වයට මුහුණ දෙන්න අපි රටක් විදිහට අපි උපාය මාර්ග ගනු ලබනවා. අපි ගත්තොත් ඒ අපනයන ශ්‍රේෂ්ඨයේ විශේෂයෙන්ම ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකම් ඒ විශාල ප්‍රගතියක් අපි අත්පත් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිරි කර්මාන්තයෙන් අපිට හැකි වෙලා තියෙනවා $1,16,19ක් මේ රටට ගේන්න. මෙන්න මේ විදිහට ඒ ට්‍රාන්ස්පෝර්ට් ඇන් ලොජිස්ටික්, ඒ වගේම තොරතුරු තාක්ෂණය, ඒ වගේම තේ, ඒ වගේම ඛනිජ තෙල් නිෂ්පාදන, ඒ පොල් නිෂ්පාදන, රබර් නිෂ්පාදන, මෙන්න මේ විදිහට ඒ විශාල ආදායමක් අපි අත්පත් කරගන්නවා. මූලාසනකරු සභාපතිතුමනි, අපේ මීට ඉහතදී ඒ විපක්ෂයේ ඒ ගරු මන්ත්‍රීවරු මතු කරා, විශේෂයෙන්ම අපේ මුදල්කාරක සභාවේ සභාපතිතුමා, අපි මේ රටේ ඒ ව්‍යාපාරිකයන්ගේ ආර්ථික නිදහස නැතිකරන්න යනවලු, අපි ඒ බලකිරීමක් කරනවලු, අපි අවබෝධ කරගන්න ඕන මේ මොහොත ඒ ලෝකයේ ඒ ටර්බියුලන් ටයිම් එක, ක්‍රයිසිස් ටයිම් එක. මෙන්න මෙතනදී අපි ඒ බාහිර පරිසරය අපි විශ්ලේෂණය කරගන්න ඕන, විග්‍රහ කරගන්න ඕන. අපි කියනවා ඒ පෙස් ෆැක්ටර්ස් කියලා, ඒ දේශපාලන පරිසරය, ඒ වගේම ඒ ආර්ථික පරිසරය, ඒ සමාජ පරිසරය, ඒ තාක්ෂණික පරිසරය. මෙන්න මේ පරිසර අධ්‍යයනය කිරීමෙන් තුලින් තමයි අපිට ඊළඟ ක්‍රියාමාර්ගයට යන්න පුළුවන්, අපේ ස්ට්‍රැටජි එක නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ මොහොතේ අපි මේ ඒ ලෝකයේ ඇති වෙලා තියෙන ඒ අර්බුදයත් එක්ක ඒ අර්බුදේ අපට එනව ගලාගෙන, මෙන්න මේ තත්ත්වයටදී අපි රට ඒ ආර්ථික කළමනාකරණය කිරීමේදී අපි තීන්දු ගන්නවා, තීරණ ගන්නවා. විශේෂයෙන්ම මේ මොහොත ගත්තොත් අපි දන්නවා ඒ ඩොලරයට සාපේක්ෂව ඒ රුපියල් යගය හැල්ලු වෙනවා. එහෙනම් මෙතනදී අපි ඒ ආර්ථික කළමනාකරණයේදී අපි රටක් විදියට තීන්දු ගන්න ඕනේ. මේ මොහොතේ ඒ ආනායන වීදම වැඩි වෙලා, විශේෂයෙන්ම ඒ මැද පෙරදිග ගර්භුදියත් එක්ක ඒ ඉන්ධන බැරලයේ කමිල වැඩි වෙලා, ඒ වගේමයි මෙහාට ආනායනය කිරීමේදී ඒ සඳහා ඒ නැව් ගාස්සු, ඒ වගේම රක්ෂණ ගාස්සු වැඩි වෙලා. එහෙනම් මෙතනදී මොකද වෙන්නේ? අපේ වාහන ආනායනය වැඩි වෙලා මෙන්න මෙතනදී ඒ ඩොලරයට විශාල ඉල්ලුමක් ඇති වෙනවා. අපි මේ ඩොලර් රුපියමින් යන්නේ අපි සංචිත ගොඩනගමින් යන මොහොතක්. නමුත් ඒ අනපේක්ෂිත ලෙස ඒ ලෝක රටාව තුළ ඇති වෙන මේ ගැටලුවට අපි මුහුණ දෙන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතනදී තමයි අපි මේ විශේෂයෙන්ම ඒ අපනයන කරුවන්ගේ ඉපෙයින් මේ රටට ගෙනල්ලා ඉතා ඉක්මනට තැම්පත් කරන්න කියන ඒ කාරණේ කායාචනා කරන්නේ. මේක බල කිරීමක් නෙමේ, මේක පෝස් කිරීමක් නෙමේ. හැමදාම විපක්ෂය විල්ලුම වනවා. මේ මොහොතෙත් මේ කාරණයත් මුල් කරගෙන ඒගොල්ලෝ මේ කාරණාව එහෙම්මම මේ ජන සමාජය මත පත්‍ය කරන්න හදනවා. මූලාසනයේ ගරු සභාපතිතුමනි, ඔබතුමාට මතක ඇති ඒ 20-22 වසරේ ඒ ලංකාව මුහුණ දුන්නු ඒ දැවැන්ත ආර්ථික ඒ සමාජ ඛේදවාචකය ඒ නිදහසින් පස්සේ අපි අත්විඳින්නේ විශේෂයෙන්ම මේකට හේතු වෙන කරුණු ගණනාවක් තියෙනවා. එදා මොකද වෙන්නේ? ඒ විදේශ විනිමය අර්බුදයක් ඇති වෙනවා. සමහරුන් මේ අද දවසේ මේ මැද පෙරදිග යුද්ධයත් එක්ක ඇති වෙලා තියෙන තත්වය මේ රටට නිර්ම අපිව ගලපන්න හදනවා 20යි 22ත් එක්ක. නෑ, එහෙම තත්වයක් නෙමෙයි තියෙන්නේ. එදා ඒ දැවැන්ත විදේශ විනිමයක් හිගයක් තිබ්බා ඒ රටේ වැරදි ඒ ආර්ථික කළමනාකරණය නිසා. ඒ විතරක් නෙමේ, එදා ඒ ණය ගෙවි මත් හිටෙව්වා. ඒ වගේම විශාල ඉන්ධන හිගයක් ඇති වුණා, ඖෂධ හිගයක් ඇති වුණා. අපි දැක්කා මේ රටේ ඒ උද්ධමනය 75% පහු කරනවා. මෙන්න මේ වාගේ ඒ දැවැන්ත ආර්ථික සමාජ පරිහානියක් ඇති වෙලා තිබ්බේ. හැබැයි අද තියෙන තත්ත්වය එහෙම නැහැ. නමුත් මේ විපක්ෂය එදාට සංසන්දනය කරන්න හදනවා. අපි ගත්තොත් ඒ එදා 20යි 22 රාජ්‍ය ආදායම ඒ දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 8.9 තිබ්බේ. හැබැයි අද වෙනකොට අපට හැකි වෙලා තියෙනවා ඒක 14%-15% ගේන්න. 14%-15% ගේන්න අපට හැකි වෙලා තියෙන විශේෂයෙන්ම බදු ආදායම ඒ කාර්යක්ෂමතාවය බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි වෙලා ඒ බදු පදනම වැඩි වෙලා ඒ විශේෂයෙන්ම මෙන්න මේ වගේ උපාය මාර්ග අනුගමනය කිරීමෙන් තමයි මේ කාරණාව සිද්ධ වෙලා තියෙන්නේ. අපේ ඒ විපක්ෂ නායකතුමා අහනවා කියනවා ඒ මිනිස්සුන්ගේ බෙල්ල මිරිකලා බදු අය කරනවලු නැහැ. මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බදු. මම එතුමාගෙන් ප්‍රශ්න කරනවා බදු වලින් මේ රටේ ආදායම වැඩි නොකරන්න මොනවද අනු ප්‍රවේශයන් කියලා ඒ විකල්ප අවස්ථා පෙන්වා දෙන්නේ නැතුව හුදු විවේචනය විතරක් කරන්න එපා. ඒ වගේමයි අපේ විදේශ අංශය ගත්තොත් මේ මොහොත වෙන විට ඒක ඉහළ මට්ටමක තියෙන්නේ. විශේෂයෙන්ම අපි දැක්කා ඒ 20යි 22 දී අපේ දළ ජාත්‍යන්තර සංචිත තිබ්බේ ඒ $2 billion. හැබැයි 2025 අග වෙනකොට අපට හැකි වෙනවා ඒක $6.8 billion දක්වා වර්ධනය කරන්න. මෙන්න මේක තමයි අපි අත්පත් කරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අපි ඒ සංචාරක ආදායම් වලින් ඒ වගේම විශේෂයෙන්ම ඒ විදේශ සේවාවල ඒ නියුක්ත වෙලා සිටින ඒ නියුක්තිකයන්ගේ පේෂණ විශාල වශයෙන් ඉහළ ගියා. මෙන්න මේවත් එක්ක අපට හැකි වුණා ඒ සංචිතයන් ගොඩනගන්න. හැබැයි 20යි 22 එහෙම නෙමේ උනේ. අපි ගත්තොත් ඒ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව විතරක් නෙමේ, ඒ IMF එකේ වාර්තාවත් කියනවා ඒ 20යි 25 ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5%-ක් වර්ධනය වෙලා කියලා. ඒ වගේම ඒ 20යි 22 ඒ 70%-ට එහා තිබ්බ ඒ උද්ධමනය අද වෙනකොට තනි ඉලක්කමකට ගෙනල්ලා තියෙනවා. ඒ විතරක් නෙමේ, මේ රාජ්‍ය මූල ශේෂ්ත්‍රයේ අපි සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම අපේ ඉලක්කයක් තිබ්බා ඒ 20යි 25 වසරේ ඒ ප්‍රාථමික අයව අතිරික්තය IMF එකේ අපේ ඉලක්කය 2.3. නමුත් අපට හැකි වෙනවා ඒ 5.4%-ට වැඩි කරන්න. ඒ අපේ බදු කළමනාකරණ ප්‍රතිපත්තියේ හේතුවෙන්. ඒ විතරක් නෙමේ, අපි ගත්තොත් මේ වසරේ 2026 ඒ මුල් මාස 3 ඒ රජයට ලැබිච්ච ආදායම් සහ ඒ ප්‍රධාන විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා ඒක වටිනාකම ගත්තොත් ₹1,499,000,000. මෙන්න මේක 2025ත් එක්ක ඒ මුල් මාස 3ත් එක්ක අපි සඳහොත් ඒක 140.4%-ක වර්ධනයක්. මෙන්න මෙහෙම වර්ධන අත්පත් කරගෙන මේ යන්නේ. ඒ විතරක් නෙමේ, අපි විදේශ පේෂණ ගත්තොත් මේ මාසේ මැයි මාසයේදී පමණක් අපි ඒ ශ්‍රමිකයන්ගෙන් අපට ලැබිච්ච පේෂණ ඒ ඇමරිකාන් ඩොලර් $1,847,000,000 මේක ගිය අවුරුද්දේ මැයි මාසෙත් එක්ක අපි සංසන්දනය කළොත් මේක 132%-කට ආසන්න වර්ධනයක්. එහෙනම් මෙන්න මේ විදිහට අපි මේ ආර්ථිකයේ කළමනාකරණය කරගෙන යනවා. ඒ විතරක් නෙමේ, ඒ විදේශ ආයෝජන ගත්තොත් අපි ඒ කොළඹ වරාය නගරය හරහා ඉදිරි වසර 5 තුළ අපි සාමූහිකව ඒ ₹1,125,000,000 පමණ වටිනාකම් ඉඩම් සංවර්ධන පිරිවැයක් අපි නිර්මාණය කරනවා. ඒ වගේම ඒ අපේ පුරෝකථනයක් තියෙනවා ඇමරිකාන් ඩොලර් බිලියන ඒ 362 ඒ විදේශ ආයෝජන ගෙන එන්න. මෙන්න මේ හරහා ඒ 10,000කට වැඩි රැකියා අවස්ථාව නිර්මාණය වෙනවා මේ මහපොළ. ඒ විතරක් නෙමේ අපි පහුගිය කාලේ ඒ විදේශ රටවල් එක්ක තිබ්බ ඒ රාජතාන්ත්‍රික සබඳතාව වර්ධනය කරගත්ත විශේෂයෙන්ම මාලදිවයින ඒ වගේම
කාලේ අවසානයි
මේ හැම අවස්ථාවකදීම අපට පුළුවන් වෙනවා මේ රාජ්‍ය නායකයොත් එක්ක ලංකාවට වාසිදායක විදිහට මේ ජීවසුම් ඇති කරගන්න. එහෙනම් මූලාසනේ සභාපතිතුමනි, කොහොමද මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අපි අපේ තත්ත්වය ඉතාම භයානක තත්ත්වයක් විදිහට මේ මොහොතේ මේ රටට බොරු මියක් මවන්නේ, බොරු විල්ලු මවන්නේ? ඔවුන් ඔවුන් ඒ යථාර්ථය මේ රටේ මහ ජනතාවට ඉදිරිපත් කරන්න ඕන. ගරු සභාපතිතුමනි, අපි දන්නවා ඒ විශේෂයෙන්ම අපි විශාල යෝජනා
කාලය අවසානයි. ගරු මන්ත්‍රීතුමනි,
සංවර්ධන වල විශාල ප්‍රමාණයක් මේ මොහොතේ කරගෙන යනවා. මෙන්න මේ තුලින් ඒ අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ඒ ව්‍යාපාරික ප්‍රජාවට, ඒ වගේ මේ රටේ මහ ජනතාවට අවශ්‍ය ඒ ජීවන තත්ත්වය නිර්මාණය කරන්න. බොහොම ස්තුතියි ඔබතුමාට.